Order, please. ජනාධිපති වාග්තුමාගේ ලැබෙන සංදේශ ගරු කතානායකතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මහජන ආරක්ෂක ආඥාපනත මහජන ආරක්ෂක ආඥාපනත දෙවැනි වගන්ති යටතේ 22/7/2019 කොළඹන ප්‍රකාශය මගින් ඉහත කී ආඥාපනතේ 11 වන කොටසේ විධි විධාන ශ්‍රී ලංකා මුළුල්ලේම වර්ෂ 2019 වූ ජූලි මාස 22 සිට ක්‍රියාත්මක වූ බව මම විසින් ප්‍රකාශ කරනවාදී යතිගේ ප්‍රකාශනය කිරීමට හේතුව මහජන සාමය ආරක්ෂා කිරීම සහ මහජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපීම් හා සේවා පවත්වන නියම සඳහා බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 151 ව්‍යවස්ථාවේ 4 ව්‍යවස්ථා අනුව ක්‍රියා කරමින් පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලැබේ. මීට විශ්වාසී වූ අසංකලිය අධිකාරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කතානායකවරයාගේ නිවේදන ඊයේ දින විපක්ෂ නායක ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ගමල් ගරු විමල් වීරවංශ මැතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන් විසින් මතු කරන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත ක්‍රෙමන්ට් නයරොට් ප්‍රෝසි වොයිල් මහතා හට ගරු අගමැතිතුමා සහ මාධිකරණ විනිශ්චකාරුන් හමුවීම සඳහා අවස්ථාම සැලසීම සම්බන්ධයෙන් මා විසින් කරුණු සොයා බැලුවෙමි. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩමුළුවේ ලේකම් මහමඩ් ජවිඩ් මහතාගේ ලියුම පරිදි අධිකරණ අමාත්‍ය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වෙත සුදුසු අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට ඇති බව මා හට දැනගන්නට ලැබින. මේ පිළිබඳ මාගේ අදහස වනුයේ අදාළ නිලධාරීන් විසින් එක්සත් ජාතීන්ගේ විශේෂ නිවේදනය කරන ලද ඉල්ලීම පරිදි මෙවැනි අවස්ථාවක් ලබා දීමට කටයුතු කිරීම නොකළ යුතු බවයි. ඒ අනුව එම අවස්ථාවදීම ගරු අධිකරණ අමාත්‍යතුමියටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් හටත් මෙම කරුණු පිළිබඳව දැනුවත් කොට වහාම සූසු පියවර ගන්නා ලෙස මා විසින් දැනුම් ලැබෙමි. ඒ අනුව මහාධිකරණ විනිශ්චයනයේ හමුවීම සිදු නොවන බව දැනගනිමි. අතීතයේදී මෙවැනි රාජතන්ත්‍රිකයන් නගර විනිශ්චයතුමන්ලා සමග සුහද හමුවීම පැවති ඇති බවද දන්නුනු කැමැත්මි. මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා දින ගදු අධිකරණ අමාත්‍යතුමියත් අධිකරණ අමාත්‍ය ලේකම්තුමාත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමාත් ඇතුළු නිලධාරීන් මා හමු වූ බවත් ඉදිරියේදී මෙවැනි දෑ සිද්ධ නොවීමට වබා ගැනීම පිණිස අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත් වැඩිදුර දැනීමට කැමැත්තෙමි. ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,
ගරු කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ ඇති බරපතලකම පිළිගෙන ඒ පිළිබඳ ක්‍රියාකාරී කරන ලද දැන්වීමට, නමුදු මේ වගේ ක්‍රියාමාර්ගයක් අරගැනීමේ අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගැසීමේ කටයුත්තට කෙලින්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා කටයුතු කර තිබෙන බව දැන් එළිදරව් වී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා උසස් නිලතල කමිටුව විසින් අනුමත කරන ලද වගකීමක් දැරිය හැකි කෙනෙක් හැටියට පත්කරන ලදැයි අපි ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් අනුමැතිය දීලා තියෙනවා. දැන් එතුමාත් පිළිකරගෙන තියෙනවා මේ බරපතල වරද්දක් සිදු කරන්නට හවුල් වුණු බව. ඔහුගේ උපදෙස් මත අතිරේක ලේකම්වරයා විසින් මේ කටයුතු කරලා ගන්න ක්‍රියාමාර්ගයට හදිසියේ අපට ලැබුණු පිටපතක් නිසා ඔබ හමුවට ගේන්න පාර්ලිමේන්තුවේ ඊයේ අවසරය අවස්ථාව ලැබුණා. එසේ නොවන්නට මේ ස්වාධීන අධිකරණයන්ගේ විනිශ්චකාරවරුන්ට හා ඔවුන් හමුවේ තිබෙන නඩු ලිපිගොනු සියල්ලට ඇඟිලි ගැසීමට මේ විදේශ නියෝජිතයා කටයුතු කිරීමේ අවස්ථාව ඇති වෙනවා. ඒ නිසා විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇවිල්ලා විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා පැමිණ ඔබතුමාට දෙන ලද ප්‍රතිඥාව කිසි ලෙසකින් සාධාරණ කටයුත්තක් නෙමෙයි. වැරද්ද කරලා ඉවරයි. වැරද්ද කරපු කෙනෙක්ට රාජ්‍යයේ ඉහළම තනතුරවල මේ වගේ අපි පිළිගන්න ඕනම වැරද්දක් කරන්න පුළුවන් කියලා ප්‍රතිපත්තියෙන් එක්ක නිලධාරිතුමා අයින් වී වෙනත් දෙපාර්තමේන්තුවකට ගමන් කිරීම තමයි වැදගත්. එහෙම නැත්නම් ඔහු පිළිබඳ පරීක්ෂණයක් තැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන්න ඔබතුමා වහම අපිට අවස්ථාව දෙන්න. මේ දෙකෙන් එකයි. ඔබතුමාට ඇවිල්ලා සමාවරන් තියෙන ඔබතුමා මැදිහත් වුණ නිසා. ඔබතුමාට මැදිහත් වෙන්න අවකාශය ලැබුණ මේ ලේවිල්ලේ තියෙන බරපතලකම. ඒකේ තියෙන අග්‍රාංශකාරතුමා, තුමා අධිකරණ ඇමතිතුමිය, එතුමිය නම් ඕන කෙනෙක් හම් වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඔහු මොනවට හම් වෙනවද කියන ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. සහ හයිකෝර්ට් ජජස්. ඒ අය සහ එහි තිබෙනවා වෙනත් අය. මම ඔබතුමාට ලියවිල්ල බාර දුන්නා. සහ ඇන් අදර්ස්. ඉතින් මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. ඔබතුමා මං හිතනවා එකඟ වෙයි, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පාර්ලිමේන්තු එකඟතාවය පළ කරල යුතුයි. අපිට කටයුතු කරන්න සුවිශේෂ පරීක්ෂණයකට මේ භාජනය කළ යුතුයි කියලා.
හොඳයි ගරු අජිත් පෙරේරා ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ෂණිකව මැදිහත් වෙලා මෙම තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කිරීම ගැන. ඔබතුමා කතානායක ධූරය දරන මෙම කාල සීමාව තුළත් විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයෙන් පස්සෙත් මේ පාර්ලිමේන්තුවේ තත්ත්වය උසස් වී තිබෙන. ඉස්සර මේ පාර්ලිමේන්තුව විධායකයේ රබර් සීලකක් බවට පත් වෙලා තිබුණි. ඒත් මේ පාර්ලිමේන්තුවට මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කිරීමට විශාල බලයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ රටේ අධිකරණ බලය පාර්ලිමේන්තුව වෙතයි පැවරලා තිබෙන්නේ. ඒ අනුව ඒ කටයුත්ත නිවැරදිව ඉටු කිරීම වෙනුවෙන් සහ ඊට සංවේදී වීම ගැන ඔබතුමාට මම ස්තුතිවන්ත වෙමි. ඒ වගේම විභාගවන නඩු කටයුතු හා සම්බන්ධව මෙවැනි සාකච්ඡා පැවැත්වීම කිසිසේත්ම සුදුසු නැහැ. මේවා පිළිබඳව රජයේ නිලධාරීන්ව දැනුවත් කිරීම වැදගත්. මේවා රාජ්‍ය ප්‍රතිපත්තිය නෙමෙයි. මේ නිලධාරීන් හිතුවක්කාරව ගන්නා වූ ක්‍රියාමාර්ග. ඒ එවැනි හිතුවක්කාරකම් පාලනය කිරීමට ඔබතුමා කටයුතු කළා තිබෙනවා. නමුත් මෙවැනි ක්‍රියාමාර්ග නැවත සිදුවීම වැළැක්වීම සඳහා ඔබතුමා විසින් විධිමත්ව ඔබතුමා සහ අපි මේ පාර්ලිමේන්තුව දිගු කාලිනව සිතා බලා කටයුතු කළ යුතුව තිබෙනවා. එනිසා මේ කාරණය පිළිබඳව සභාවේ දැනුම් දීම පිළිබඳව ගරු විපක්ෂ නායකතුමාටත් මගේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ කාරණය පිළිබඳව ඍජුව පියවර ගැනීම පිළිබඳවත් ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා.
ගරු වාසුදේව නානාකර මහත්මයා, ඊට පස්සේ ඔබතුමා, ඊට පස්සේ ගරු මහින්දාමිරි මහත්මයා.
ගරු කතානායකතුමනි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වග කිවි යුතු නිලධාරී මහතෙක් මේ ඇවිත් තිබෙන්නේ. එතුමාගේ යම් ඉල්ලීමක් උඩ මේ සාකච්ඡා ලබා දීමට විදේශ කටයුතු ලේකම්තුමා වැඩ කළා නම්, එහෙනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් අපි ගෞරවයෙන් මතක් කර සිටින්න ඕන අපේ රටේ අධිකරණයේ නිදහස අපි ආරක්ෂා කළ යුතු බව, නීති ආධිපත්‍ය. දෙවෙනි කාරණේ, මීට පෙර අපේ විනිශ්චකාරවරුන් සමූහයක් ඇමරිකාවේ පුහුණුවකට කැඳවාගෙන ගිහින් එතනදීත් එක විනිශ්චකාරතුමෙකුගෙන් අපිට ලැබුණු තොරතුරු අනුව මේ නියමිත මෙහිම සඳහන් ඒ නඩු කටයුතු පිළිබඳව විශේෂාධිකරණය පිළිබඳවත් ඔවුන්ගෙන් විමසන්න පටන් අරගෙන තිබෙනවා. ඒවායේ සාක්ෂි ගැනත් විමසන්න පටන් අරන් තියෙනවා. ඒ හිටපු එක විනිශ්චකාරතුමෙක් ඒක රෙකෝඩ් කරගෙන ඇවිත් තිබෙනවා. ඉතින් මේ නිසා අපි ඇමරිකාවටත් කියන්න ඕන මේ අපේ නීති ආධිපත්‍යයට ගරු කළ යුතුයි කියලා. අවසාන වශයෙන් මම ඔබතුමාට කියා හිටින්නේ මේ අපේ ඇමතිතුමා, හිටපු නීතිපතිතුමා, එතුමාගේ අනුදැනුම නැතුව මෙවැනි දෙයක් කෙරෙන්න බෑ. එතුමාගෙන් නිසි විධානයක් ලැබෙන්නට ඕන මේ අයට. අපේ රටේ අපි ගරු කරන හා රකින සම්ප්‍රදායට ගරු කරන්නේ කියලා. ස්තුතියි ඔබතුමා.
ගරු මහින්ද අමරවීර මැතිතුමා,
ගරු කතානායකතුමනි, මේ කාරණේ හෙළිදරව් කිරීම පිළිබඳව දිනේෂ් ගුණවර්ධන අපේ මන්ත්‍රීතුමාටත් ඒ වගේ විපක්ෂ නායකතුමා කරුණ ඉදිරිපත් කිරීම පිළිබඳවත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ යෝජනාව ඉදිරිපත් කරන්න ඔවුන්ට තොරතුරු ලැබුණේ නැත්නම් මේක සම්පූර්ණ යට යනවා. මේ පිළිබඳව ඒ ක්‍රියාවලිය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර විගස ඔබතුමා ඊයේ දිනේ දැක්ව ප්‍රතිචාරයත් ඒ වගේම මේ සඳහා කරන ලද මැදිහත් වීම පිළිබඳවත් අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් ගරු කතානායකතුමනි, මේ කාරණය සුළු කොට සලකන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකේ තමත් බරපතල තත්ත්වයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් තමයි අපිට කියන්නේ ඒ අය නිතරම මේ රටවල් තමයි අපිට උපදෙස් ලබා දෙන්නේ ස්වාධීන අධිකරණයක් පවත්වාගෙන යන්න කියලා. එහෙම ස්වාධීන අධිකරණයක් පවත්වාගෙන යන්න කියන උපදෙස් ලබා දෙන ගමන්ම මේ වගේ අපේ අධිකරණවලට ඇඟිලි ගහන්න දරන උත්සාහය පිළිබඳව අපි දැඩි ලෙස විමසිය යුතුයි කියන කාරණේ පිළිබඳවත් මා අවධානය යොමු කරන්නට කැමැති. ඒ වගේම මේ නිලධාරියන්ට කොහෙන්ද මේ වැඩ බලන ලේකම්වරයාට මේ බලය ලැබුණේ? වැඩ බලන ලේකම්වරයෙක් නිකම්ම මේ වගේ අධිකරණයකට මම හිතන්නේ නැහැ ලිපියකින් ඉල්ලීමක් කරයි කියලා මේ වගේ සාකච්ඡාවක් පිළිබඳව. මොකද මෙතන ඉතාමත් බරපතලයි අග්‍රමිනිස්ත්‍රකාරතුමත් ඒ වගේම විනිසුරුවරුන් සහ අනිකුත් අය මේ රැස්වීමට කැඳවන්න කියන එක සාකච්ඡාව. මේක ඉතාමත් බරපතල තත්ත්වයක්. ඒ නිසා මම ඉල්ලා හිටිනවා ඔබතුමාගෙන් මේ පිළිබඳව තේරීම් කාරක සභාවක් පාර්ලිමේන්තුවේ පවත්වලා මේ අදාළ නිලධාරීන් සහ අදාළ වගකීම් අය ගෙන්නලා මේ පිළිබඳව සම්පූර්ණ කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා
සිටිනවා. ගරු අධිකරණ අමාත්‍යතුමිය.
ගරු කතානායකතුමනි, වාසුදේව නානකර ගරු මන්ත්‍රීතුමා, විනිශ්චකාරතුමන්ලා කීප දෙනෙක් ඇමරිකාවට ගිය වෙලාවක වෙච්ච සාකච්ඡාවක හඬපටයක් තියෙන බවට මේ සභාවට දැන් ප්‍රකාශ කරා. මම බොහොම වැගපත්ව ඉල්ලීමක් කරනවා. මීට ඉස්සෙල්ලත් මේක කරා. මොකද මීට ඉස්සෙල්ල මේක මේ සම්බන්ධයෙන් අදහස් මේ ප්‍රකාශ කරපු වෙලාවේ අපි බොහොම පැහැදිලි ඉල්ලීමක් කරා හඬපටය සහ ඒ අවශ්‍ය සියලුම තොරතුරු දෙන්න. ඒ සම්බන්ධයෙන් අපි ඕනම පරීක්ෂණයක් කරන ඕනම කෙනෙකුට විරුද්ධව කටයුතු කරනවා කියලා. ඉතින් මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලීමක් කරන්නේ එහෙම තොරතුරු මොනවා හරි තියෙනවා නම් මේ ගරු සභාවට දැනුවත් කළා, අපිට ඒවා ලබා දුන්නොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා
කියලා. ගරු ආචාර්ය බන්දුර ගුණවර්ධන මහත්මයා,
ගරු කතානායකතුමනි, මේ හා සම්බන්ධිතව යෝජනාවක් කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ විපක්ෂයේ වශයෙන්. මේ මේ විශේෂයෙන් මේ දේශපාලනික වශයෙන් අධිකරණයට රටේ ස්වාධීනත්වයට කෙරෙන ඇඟිලි ගැසීම් පූර්වාදර්ශයක් විය හැකි නිසා මෙවැනි දේ වළක්වා ගැනීම සඳහා නිලධාරීන්ටත් අපේ රටේ පාර්ලිමේන්තුවටත් අපිටත් ආදර්ශයක් ලබාගත හැකි වන පරිද්දෙන් ඔබතුමා විසින් තේරීම් කාරක සභාවක් පත්කිරීමේ මහින්ද අමරවීර ඇමතිතුමා කරපු යෝජනාව අපි විපක්ෂ නායකතුමා වෙනුවෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම සඳහා විවස්ථාදායකයේ, විධායකයේ, අධිකරණයේ කියන කුළුණු තුන කඩාවැටීමේ තත්ත්වයේ වළක්වා ගැනීමේ වගකීම ඔබතුමාට තියෙනවා විවස්ථාදායකයේ නායකයා ලෙස. ඒ නිසා ඔබතුමා මැදිහත් වෙලා තේරීම් කාරක සභාවක් පත්කිරීම ඉතාම වැදගත්. ඒ තුළින් අපිට මෙවැනි තත්ත්වයක් ඉදිරියට දේශපාලන පරිගැනීම සඳහා අධිකරණයේ යොදා ගන්න බැරි වෙන ආකාරයට ස්වාධීන අධිකරණයක් ක්‍රියාත්මක කරන්න හේතු වෙනවා. ඒ නිසා මේ යෝජනාවට ඔබතුමා කාරුණික අවධානය යොමු කරන්න.
බොහොම ස්තුතියි. මම පරමේ ස්තුතිවන්ත වෙනවා ගරු විපක්ෂ නායකතුමාටත්, ඒ වගේම ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඇතුළු මේ කරුණ කේන්ද්‍ර ගරු අමිතුමා.
ගරු කතානායකතුමනි, ස්තුතිය පළ කරන මට අවස්ථාව දීම සම්බන්ධයෙන් මෙතන වැදගත් කාරණයක් අපි පක්ෂ පාට ભેදෙන් තොරව දිනේෂ් ගුණවර්ධන ගරු මන්තුමා ඒ නගපු කාරණය අපි පිළිගන්නා නීතිජුරු වශයෙන් මම හිතා අපි ප්‍රතික්ෂේප කරනවා ඒ අතිරේක ලේකම් තුමා ඒ කරපු කාරණේ සම්බන්ධයෙන්. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අපි තිල්ලා හිටනවා පරීක්ෂණ පවත්වන්න මොන පදරමක් මත, මොන උපදේශක් මත මේ කාරණේ කරාද කියන එක සම්බන්ධයෙන් අධිකරණයේ ස්වාධීනත්වය ඉතා වැදගත්. ඒ වගේම තේරීම් කාර සභාවක් අපිත් යෝජනා කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම දැන් කලතා මැතුමිය සඳහන් කරා මේ හඬපටයක් සම්බන්ධයෙන්. දැන් මේවත් යම්කිසි ආකාරයක අධිකරණයට යම්කිසි ආකාරයක අතගැසීමක් වෙන්න පුළුවන්, බලපෑමක් වෙන්න පුළුවන් ගරු කතා නැහැ. අපිට පාර්ලිමේන්තුවේ ඒ අපි නිදහස් තියෙනවා කතා කරන්න. හැබැයි ඒවා අපි හරියටම ඒ සාක්ෂි සමග ඉදිරිපත් කරනවා නම් ඒකත් බලපෑමක් වෙනවා. නැත්නම් හඬපට තියෙනවා කියලා ඒවා ඉදිරිපත් කරනවා කියලා අපි අධිකරණ මිනිසුරුවරුන්ට අපි බය කරනවා නම් ඒකත් මම හිතන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි. හින්දා විශේෂයෙන්ම ඉල්ලා හිටනවා ස්වාධීනව පක්ෂපාඩ ભેදෙන් තොරව මහින්ද රාජපක්ෂ ගරු විපක්ෂ නායකතුමාත් එතුමාත් නීතිජවරයෙක් එතුමාත් දන්නවා ඇති. එහෙම විනිසුරුවරුන්ට අපිට බලපෑම් කරන්න එහෙම හැකියාවක් නැහැ, විශේෂයෙන්ම පාර්ලිමේන්තු වරස්තද පාවිච්චි කරලා. ඉතින් එහෙනම් මම හිතන්නේ අපි පක්ෂපාඩ ભેදයෙන් තොරව අධිකරණයේ ස්වාධීත්වය රකින්න අපි සියුදනම බැඳලා ඉන්නවා. ඒ අනුව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඉතා ඉක්මනින් ඔබතුමා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ඊයේ ගැනීම සම්බන්ධනු ඒ ස්වාධීනව මේ සම්බන්ධයෙන් දේශපාලන බලපෑමකින් තොරව මේ කොයි ආකාරයට සිදු වුණාද යන්න සම්බන්ධයෙන් ඔබතුමාට
මේ පිළිබඳව රට තුළ විවිධ විදියට කතාබහට ලක් වෙන කාරණාවක් ගරු කතානායකතුමනි, මේක විපක්ෂයට චෝදනා තියෙන සිද්ධි සම්බන්ධයෙන්ද ආණ්ඩුවට තියෙන චෝදනා සම්බන්ධයෙන් තියෙන කාරණා වෙනම එකක්. මේ රටේ අධිකරණය ගැන මේ රටේ ජනතාව තුළ තියෙන විශ්වාසය නැතිවෙන්න පහුගිය දිනවල සිදුවෙච්ච සිදුවීම් කීපයක් බලපෑව. අර හිටපු පොලිස්පත්තුමා සහ ආරක්ෂක ලේකම්වරයාගේ සිද්ධියේදී දීපු තීන්දුවක් අභියෝගයට ලක් කරලා මේ වගේ සිද්ධිය අතර මේකත් රට තුල කතාබහට ලක් වෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ ව්‍යවස්ථාදායකය තුල මේ ගැන වැදගත් විදිහට කතා කරලි වෙලා මේ අවස්ථාව රටේ සමාජය තුල අධිකරණයට තැන අහිමි වෙන්න දෙන්න හොඳ නැහැ. ඒ නිසා විපක්ෂය අද මේ මතු කරන කාරණාව තුල සමාජයේ ඉන්න එතන ඒ නිසා මම හිතනවා ඔබතුමා නිවරදිව මේකට තීන්දුවක් ගන්න අවශ්‍ය මග පෙන්වීමක් කරන්න අවශ්‍යයි කියලා.
නෑ බොමිතුයි ගරු එස්පී සනායක මැතිතුම
කථානායකතුමනි තේරින් කාර්ක සභාවක් පත් කිරීම පිළිබඳ යෝජනාව නැවතත් අපි අනුමත කරන අතර මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. ඊට කලිනුත් මේ වගේ අවස්ථා කීපයක් සිදු වෙලා තියෙන නිසා මේ සියල්ල පිළිබඳව මේ අපි සම්පූර්ණයෙන් සොයා බැලීම ඉතාම වැදගත් වෙනවා. අධිකරණයේ ස්වාධීනතාවය ආරක්ෂා කරගන්නේ වගේම මම හිතන්නේ අධිකරණ ගරු ඇමතිතුමිය මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් එතුමිය කිරීමත් ඉතාම වැදගත් කියලා මම
හිතන්නේ. ගරු ආනන්ද අරුද්ගම මැතිතුමා
ගරු කථානායකතුමනි දිනේෂ් කුරුවර්ධන ගරු මැතිතුමා ගෙනෙන ලද මේ කාරණය තුළ විශේෂයෙන්ම අපිට පේන්නේ නිලධාරීන් මේ කටයුතු අත්නොමතික සිද්ධ කරන්නේ විශේෂයෙන්ම පොලිස් පැතුමා අද වැරදිකාරයෙක් වෙලා තියෙනවා එතුමට නඩු වැටලා තිනවා අපේ ආණ්ඩුව පත් වුණේ දවසේ ඉඳලා එක එක්කෙනාට නඩු පවරන මිසක්ක ජනතාව ගැන හිතුවේ නැහැ. ඒ වගේම ගරු කථානායකතුමනි අද මේ නිලධාරීන් මේ විදිහට කටයුතු කරන්නේ මේ ආණ්ඩුවේ සම්පූර්ණ ආණ්ඩුව පාලනයෙන් ගිලිහිලා ගිහිල්ලා ආණ්ඩුවේ පාලනයක් අද රටේ ඇත්තේ නැහැ. ඒ නිසා ඒක තමයි ප්‍රධානම හේතුව අත්නොමතික ලෙස මේ ආණ්ඩුවේ ආණ්ඩුවේ පත් කරපු මේ නිලධාරී තමන්ට ඕන විදිහට හැසිරෙන්නේ ආණ්ඩුවක් නොවන නිසා. ඒ නිසා ඉස්සරෝ මැතිවරණයක් තියලා මේ රටේ මිනිස්සුන්ට තමන්ගේ ආණ්ඩුව පිහිටුව ගන්න අවස්ථාව
ලැබලා දෙනවා. මේ මිච්චුජි ගෞරව චමින්ද විජේසේරේ මැත්තමා
කරු කථානායකතුමනි ස්තුතිවන්ත වෙනවා. හැමදාම මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබතුමා සහ අපේ ආණ්ඩුව විශාල වැඩ කොටසක් කරා. අපි ගත්තොත් ප්‍රජාතන්ත්‍ර විරෝධීව පාර්ලිමේන්තුව සහ අග්‍රාමාත්‍යවරයා පත් කිරීම අවස්ථාවෙත් ඔබතුමා මූලිකත්වය කටයුතු කරා. අදත් හොඳ ආදර්ශයක් දෙන්න ඊයේ දිනේ මතුවෙච්ච කාරණේ සමාජෙම රටට පැහැදිලි වෙන්න අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් කරන් තියෙන කරු කථානායක. දැන් විපක්ෂයේ විශේෂයෙන්ම තේරින් කාරක සභා යෝජනා වෙනවා. ඉතාමත් වටිනවා කරු කථානායකතුමනි අපි දන්නවා වර්තමානයේ තුල රට තුල විවිධ කාරණා පහුගිය කාලය තුල සිදුවිච්ච සිදුවීම් වර්තමාන ආණ්ඩුවට ගෙන දෙන විදිහට පහරයක් කියලා විදිහට තමයි මේවා ගොඩ නැගෙන්නේ. අපි දැත්තොත් ප්ලාස්ටික් ප්‍රහාරය තුලත් ගත්තොත් ඒවා නිර්මාණය වුණේ කවුද නිර්මාණය කරේ කවුද කියන කාර්යය දන්නවා. හැම සිදුවීමක් කරලා වර්තමාන ආණ්ඩුව තුළ මේක එල්ල වෙනවා. අර කුණු ප්‍රශ්නයත් එහෙමයි කරු කතාන. මම හිතනවා විශ්වාස කරනවා බලය ලබා ගැනීම වෙනුවෙන් සමහර වෙලාවට මේ නිලධාරීන් නොමග යවලා ඒ මේ කියන කටයුතු කරලා බලය ලබා ගැනීමෙන් පස්සේ මේ නිලධාරී ආරක්ෂා කිරීම සහ කටයුතු කිරීම කියන කාරණය සිද්ධ වෙනවායි කියන සැකයක් තියෙනවා. ඉතා ඉක්මනින් මේ තේරින් කාරක සභාව පත් කරලා මේකට සම්බන්ධ වෙන දේශපාලන කණ්ඩායම කවුද කියන කාරණේ රටට ඉදිරි කර යුතුයි කියන කාරණේ කියන කරපොත.
බොහොම ස්තුතියි. එහෙනම් මම මේක අවස්ථාවක් කරගන්නවා ගරු විපක්ෂ නායකතුමාටත් ඒ වගේම ගරු දිනේෂ් කුමාරවද මැතිතුම ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු මේ කරුණ ගැන ඊයේ ප්‍රශ්න කළා. ඒ වගේම මට පුළුවන් වුණා වහාම ඒ සම්බන්ධයෙන් පියවර ගන්න. ඒ වගේ භාගමෙන් යුතුව කියනවා කිසිම මිනිස්කාරවරයෙක් ඒ රැපටව හම්බුන්නේ නැහැ. ඒ අනුව ක්‍රියාගත්තා. ඒ වගේම අධිකරණ අමාත්‍යංශය විදේශ අමාත්‍යංශය කටයුතු කළා. ඉතින් ඒ නිසා ඉදිරියේදී මේ වෙනජයක් ඇතිවන්න මම කටයුතු කරනවා. ඒ වගේම ඔබ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔබ සියලු ජන වගේ මාත් කැප වෙලා ඉන්න කෙනෙක්. කරුණ කිතු යෝජනා මම පළමුවෙන්ම විදේශ කටයුතු ඇමතිතුමාට ඉදිරිපත් කළා. ඊට පස්සේ පක්ෂ නායකින්ගේ රැස්වීමේදී අපිට තේලින් කාර සභාවක් පත්වීම සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් ගරු පක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි මට නිවැරදි කිරීම යටත්ව
එහෙමයි
මම ඔබතුමාගෙන් මතක් කරන්න ඕනේ මේ කතාවක් තියෙනවා අගවිනිසුතුමා හම්බුණා කියලා.
නෑ දන්නේ නෑ අගවිනිසුරු හම්බෙලා මං අද කිව්වා. මං කියලද අගවිනිසුරු හැමවෙම චාරිත්‍ර වශයෙන් ඉස්සරහට කරලා තියෙනවා.
ඔව් ඒක හරි.
කර්සි කෝල් ඉස කර්සි කෝල්
එකපාරක් වෙලා තියෙනවා.
ඔව්
මං හිතන්නේ මේ කාර්යවසම් මහත්මයා ඉන්න කාලේ
ඔව්
කාර්යවසම් මහත්මයා අවසර මේ වගේ ලිපියක් ලියලා අගවිනිසුරුව මුණ ගැසීමට අවස්ථාවක් ලබා දීලා තියෙනවා නිලධාරීගේ. ඊට පස්සේ මේ දෙවෙනි වතාව
ඔබතුමා ඉන්දීසර් මං ඒ කිව්වා ඒ කර්සි කෝල් ඉන් ද කම්පැනි ඔෆ් ෆොරින් මිනිස්ට්‍රි ඔෆිෂල්ස්. අගබයි එක හම්බුණා. එතන අපි හොඳයි එන මට අවස්ථාවක් දෙන්න
ඉදිරියේ මේ ගැන අවශ්‍ය පියවර ගන්න මම විදේශ කටයුතු ඇමතිතුමා පරිමෙන් දැනුවත් කරන්නම්. ඊළඟට කතානායකවරයා විසින් ලිපි ලේකාංශ පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(a)(6) තා 153 ඌ ව්‍යවස්ථා ප්‍රකාරව 2019 වර්ෂයේ පළමු කාර්තුව එනම් 1/1/2019 සිට 31/3/2019 සඳහා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(a)(6) ව්‍යවස්ථාවේ ප්‍රකාරව 2019 වර්ෂයේ පළමු කාර්තුව සඳහා 1/1/2019 සිට 31/3/2019 දක්වා සීමා නිවන කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති අධිකරණතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාන උතුරුපළාත් සංවර්ධන යෞවන කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම් මම ඉදිරිපත් කරමි. එම වාර්තාව තිරසර සංවර්ධනය හා පරිසරය සහ ස්වාභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වරාය හා නායකතුමා සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ප්‍රවාහනය හා සන්නිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදුලි සංදේශ විජේසිරි රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමා.
කථානායකතුමනි, 2015 සහ 2016 වර්ෂ සඳහා ජාතික ක්‍රීඩා අරමුදලේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා තරුණ ක්‍රීඩා කලා හා උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නගර සැලසුම් ජල සම්පන්න උසස් අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා නගර සැලසුම් හා ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපනාංශයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කර්මාන්ත වාණිජ කටයුතු දික්කාරය වාතැංගු පුජ්‍යලයේ නැවත පදිංචි කිරීම සෝමපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2012 වර්ෂය සඳහා සීමා සහිත ලංකා සතුස ආයතනයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තා ව්‍යාපාර හා වාණිජ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. ඒ වගේම ඊයේ ඔබතුමා අපේ අමාත්‍යංශ ගැන සඳහන් කර අර මිනරල් සෑන්ඩ් වාර්තා ප්‍රමාද වීම. දැන් මේක 2012 වාර්තාව දීලා තියෙන්නේ. මම අදම මම ඊයේ හවසම නියෝග කරා අපේ අමාත්‍යංශයට. තමයි ලංකාවේ වැඩිම ආයතන තියෙන්නේ සියලුම ආයතනවලට. 2017 දක්වා සියලුම වාර්තා ඉදිරි මාස දෙක තුන කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කළා මේ පාර්ලිමේන්තුවට ගේන්න කියලා. එහෙම ගේන්නේ නැති සියලු ආයතනවල ප්‍රධානින්ගෙන් මම පෞද්ගලිකවම කරුණු විමසන්න කියලා ලේකම්තුමාට උපදෙස් දීලා තියෙනවා.
ගරු ඇමතිතුමා, සාමාන්‍ය 2018 ගිණුම් අපිට සැප්තැම්බර් මාසෙ වෙනකොට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක ඔබගේ අමාත්‍යංශයට ගෞරවයක්, ඒ වගේම අදාළ ආයතනයට ගෞරවයක්. අපි සෑම හුඟක් දැන් 90% විතර ඒ විදිහට දැන් එනවා පාර්ලිමේන්තුවට.
ගරු කථානායකතුමනි, මේ සැප්තැම්බර් මාසෙ වෙනකොටම ඒකත් ලබා දෙන්න කියලා ඒ ගිණුම් ඉදිරිපත් කරන්න කියලා දැන් අපේ ලේකම්තුමා එනවා මේ සංශෝධන පනත් ඉදිරිපත් කරන්න. ඒ අවස්ථාවේදී මම ඒක කියන්නේ, ඒ වගේම අපි ආයතන වලටත් ඒ කාර්යනේ දැනුම් දීලා අර ලියුමටම ඒ ලියුම දැන්ටවත් යවලා ඇති. යවල නැත්නම් මේකත් එකතු කරලම යවන්න කියනවා, නැත්නම් වෙනම ලියුමක් යවන්න.
හොඳයි, විශිෂ්ටයි. ආ ඔව්. ගරු රවි කරුණායක ඇමතිතුමා,
ඔබතුමාගේ සභාපති කමෙන් අපි කමිටියක් පත් කළා මාස 5කින් දී යුතුයි කියලා දැන් නීතිගත වෙලා තියෙනවා.
ඒ 2002.
ඔව්, ඉතින් මේ නොකරන අයගේ නම් මේ එදිදරව කරන්න විතරයි තියෙන්නේ. මේක ඒගොල්ලන්ගේ වැදපුද ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද නැත්තම් වෙන්නේ මේ මූල්‍ය විනය කඩාවැටීමේ ස්වරූපය තමයි පේන්න තියෙන්නේ.
නැජ ඔබතුමා චොක්සි අමතුමාත් අපි තමයි මනපතකයි කොමිටුව. ඒ අවස්ථාවේ හුඟක් අපිට ක්ලිය කරන්න පුළුවන් වුණා.
ආදර්ශයක් වශයෙන් නම් කරන්න කවුද දීලා නැත්තේ කියලා ඊට පස්සේ මාසෙකින් එන්න පටන් ගනීවි.
දැන් ගිණුම් කාරක සභාව හුඟක් ඇත්තම කියන ගිණුම් කාරක සභාවට මම විශේෂයෙන්ම ස්තුති කරනවා. 95%ක් විතර පහුඟාද්දුවට ඉවර කරලා තියෙන්නේ. මේ කීප පොලක් පමණයි තියෙන්නේ. එතෙන්දී යම් යම් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මහානක් තියෙනවා.
බොහෝ කාරණික ඔබතුමාගේ ඉල්ලන්නේ එන පාර්ලිමේන්තු සභාවේ අපිට ඉදිරිපත් කරන්න කවුද දීලා නැත්තේ කියලා
මම සභාපතිතුමාට කියන්නම්.
හරි,
ගල් මහත්තයා.
ඔව්. උනේ මේ දිගින් දිගට ප්‍රමාද වෙලා මේ වාර්තා එවීමේ තේරුමක් ඇති වෙන්නේ නැහැ. කෝප් කමිටුවේ හෝ ගිණුම් කාරක සභාවේ මේ පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට මේවා එන්නේ ඊළඟ ආණ්ඩුවක් තුල තමයි මේ වාර්තා පිළිබඳව සාකච්ඡා වෙන්නේ. ඒ නිසා ආණ්ඩු කාලය තුලම මේවා ලබා ගැනීම සුදුසු වෙන නිසා මම යෝජනා කරනවා ඊළඟ පාර්ලිමේන්තු වාරයට ඔබතුමා මේ පිළිබඳව තොරතුරු අරගෙන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. මොන ආයතනද වෙලාවට ඉදිරිපත් කළ දිනේ වෙලාවට ඉදිරිපත් කළ නැත්තේ මොන ආයතනද කියන එක පිළිබඳව වාර්තාවක් දෙන්න.
ඉතාමත්ම සුළු සංඛ්‍යාවක් පමණයි ගරු මැතිතුමා.
ඔය ඒ ටික කතානායකතුමනි හෙළිදරව් කරන්න. එතකොට අඩු ගානේ ඒවයි පාලකයෝ හරි වෙනස් කළ වෙන තීන්දුවක් ගන්න
පුළුවන්. ගරු අමාත්‍ය මණ්ඩලයේ සාමාජ්‍ය නුවර ගරු කම්කරුව වෘත්තීය සමිතියේ සම්බන්ධ අමාත්‍යමා.
ගරු කතානායකතුමනි 2017 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමක ලිතුවයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නුවර ගරු විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යමා. ගරු සුජීව සේරසිංහ අමාත්‍යමා.
කතානායකතුමනි 2003 අංක 36 දරන බුද්ධිමේ දේපල පනතේ 6/9/17/18 සහ 25 වගන්ති සමග කියවිය යුතු එකී පනතේ 204 වගන්ති යටතේ ගීත හෝ සංගීතමය නිර්මාණවල හිමිකරුවන්ට කතෘභාග ගෙවීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ගැනීම සඳහා සහ සාමූහික සංගම් බලගැන්වීම සම්බන්ධයෙන් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 ජුනි 17 වෙනි දිනති අංක 2128 න් 6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. එම නියෝග අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ තෙමක කළ යුතුයි මම යෝජනා කරමි.
මං අවස්ථාව දෙන අවසාන කරේ මේකට අවදාන ගරු ජයසේකර මහත්මයා
යන කැමති ගරු කතානායකතුමනි දැන් ඔබතුමා මේ කියනවා කැබිනට් අමාත්‍ය නෝන වැඩ බලන අමාත්‍යවරු කියලා දැන් කියන්න කියන යනවා. ඒගොල්ලෝ දන්නෙත් නැහැ ඒගොල්ලෝ මොනවද කරන්න කියලා ඉල්ලන පඩත මොවද්ද කියලා දන්නෙත් නැහැ. විපක්ෂ සංවිධායකතුමා තමයි මේක ඉදිරිපත් කරන්නේ. අත වශයෙන් මේක හොඳ නෑ මේ
සභාව උනා.
එක්ක මේ අයව ඉස්සර වශයෙන් කැබිනට් අමතරව වට පත් කරන්න. නැත්තම් මේ අමාත්‍යයන් සිදුවන්න බෑ. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න බෑ. මොකද්ද මේ ආණ්ඩුවක් කරන විකාරය? මේ
කැබිනට් අවදපත් කිරීම මට අධිකාරියක්
නෑ. නමුත් මම නෑ සර්. අතර මම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ අමතරව එන්නෙත් නෑ. එන අය වැඩ බලන අය දන්නෙත් නෑ මොනවද කරන්න
කියලා. ඊයේ කරුණ අර මම නැවතත් රජයේ අවධානය යොමු කරා.
හොඳයි.
හොඳයි. පොමුචුටි ගරු ජෝන් අමරතුංග මැතිතුමා පෙසන් ඉදිරිපත් කිරීම ගරු ජෝන් අමරතුංග මැතිතුමා.
ගරු කතානායකතුමනි සඳහන රියුල්ලේ තානියවත්තේ අංක 85 දන තානිය පදිංචි ටෝනි ජයන්ත පොන්සේකා මැතිතුමාගේ ලැබුණු පෙත්සමක්ද 2 පානදුර මාළමුල්ල ලක්මාල් අංක 318 දන තානිය පදිංචි WA චම්පිකා ජයසූරිය විජේසූරිය මැතිතුමාගේ ලැබුණු පෙත්සමක්ද මම පිළිගන්නවා.
ගරු අජිත් පී පෙරේරා මැතිතුමා.
ගරු කතානායකතුමනි දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා සඳහන් කරා මේ වැඩබලන ඇමතිවරුන්ටත් ඒ වගේම කැබිනට් නෝන ඇමතිවරුන්ටත් මේ ඉදිරිපත් කරන්න බෑයි කියලා කැබිනට් පේපර්ස් අපි නම් ඉදිරිපත් කරනවා ඒවා සම්මත වෙනවා එහෙම කිසිම ගැටලුවක් නැහැ. මේ මොකක්ද ගන්න මේ කියන කතාව?
නෑ ඒක නෙමෙයි කිව්වේ ස්ථිර කරන්න කියලා. හරි. ඒක පැහැදිලි වුණා. හරි. ආය වාදයකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ දැන් ඉතින්. ඔව්. වැඩ බලන ඇමතිවරුන් කිව්වා මම පිළියරන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ හොඳයි. ඔව් කියන්නේ ගරු ජයසේකර මහත්මයා.
දැන් ඔබතුමා අපි
ගැන ඉතින් මම දන්නවා බලගදා මම දන්නවා දැන් එතුමට මේ ප්‍රශ්නයක් තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක්
තියෙනවා. හොඳයි ගරු
මම අහන්නේ දැන් ඔබතුමා මේ ආණ්ඩුව වරගත්තොත් ඒක හරියට කරනවනේ නේද?
නෑ මට බාර ගන්න මදහස් නැහැ. හරි. ගරු
බුද්ධිපති මහත්මයා. හරි.
ඒවට ඉන්නවා කට්ටිය හරි. ගරු බුද්ධිපති මහත්මයා.
මයික් එක. හරි. ගරු කතානායකතුමනි මේ වැඩ බලන ඇමතිවරු ඉන්නේ දෙන්නයි. මේ මොහොතේ රට ගියපු අය හරුණම මමත් ගරු ලකී ජයවර්ධන මැතිතුමත් අපේ වැඩ බලන කිව්වම අපේ යුතුකමක් උත්තර දෙන එක අපි නම් පාර්ලිමේන්තුවේ එනවා අපි උත්තර දෙනවා ඒ වගේම අපේ අස්සනෙන් කැබිනට් පත්‍රිකාත් යනවා. හැබැයි ඒකම මට තිබුණේ මේ එක ප්‍රශ්නයයි දාසිරි මැතිතුමාට විතරයි උත්තර දෙන්න දැන් ඔබතුමා කිව්වා අපිව පිළිගත්තා කියලා.
ඔව්
ඒක. ඒක නිසා දෙවෙනි ප්‍රශ්නෙකුත් මට ඇති වුණා. ඔබතුමා අපිව වැඩ බලන අමතිවරු විදියට පිළිගත්තා නම් විදේශගත වෙච්ච අවස්ථාවක නොවන තත්ත්වයක පත්ලා ඉන්න හින්දා මමයි මෙතුමයි මේ පුටු දෙකේ ඉන්න බෑ. අපි කැබිනට් ඇමතිවරුන්ට අදාළ තැන්ට මාරු වෙන්න ඕන. ඒ නිසා දැන් ඔබතුම අපිව පිළිගත්තා නම් අපි ඒ තැන් වලට මාරු කරන්න අපේ පුටු ටික හදලා දෙන්න.
ඔව් දැන්ට අමාරුයි වැඩේ කරන්න. ගරු වසන්ත අලුවේ ආර මැත්තුමා ගරු අජිපේර බෑන මැත්තුමා අවුද ඇජිරපත් කරන්න.
ගරු කතානායකතුමනි හොරණ ඔවිටියාගල අංක 338 දරණ ස්ථානයේ පදිංචි MDP ගුණතිලක ජයවර්ධන මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ගරු වසන්ත අලුවේ ආර මැත්තුමා
ගරු කතානායකතුමනි නාවුල හපුගස්ලන්ද පාර පිළිකුඩුගොල්ල යන ලිපිනේ පදිංචි KG සුරංග සම්පත් බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද 2 මාතලේ නාලන්ද උඩුදෙනියේ අංක P51 ඇලිරක් A දරණ ස්ථානයේ පදිංචි KMP ප්‍රියන් රංජන මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නුමි.
ගරු රංජිත් අලුවිහාරේ මැතිතුමා
ගරු ගතනායකතුමනි මාතරේ අලුවිහාරේ අංක 92 ඇලිරක් 3 දරණ ස්ථානයේ පදිංචි S සෙනවිරත්න මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්න.
ගරු අශෝක අබේසිංහ මැතිතුමා. ගරු SM චන්දසේන මැතිතුමා. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා. ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා.
ගරු ගතානායකතුමනි රද්ගම මාවැඩවිල පාළුවත්ත දිස්නා දෙපිනේ පදිංචි KV කාන්ති චන්ද්‍රතා මහත්මියගෙන් ලැබුණු පෙස්සමක්ද ඔට්ටමාවඩි කාවත්ත මුනේ කඩදාසිකම්මල පාර දෙපිනේ පදිංචි MH සේදු උමර් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නුමි.
ගරු සුසන්ත පොන්චිනෙලමේ මැතිතුමා.
ගරු කතානායකතුමනි පරකඩුව පුස්සල්යන් ලිපිනේ පදිංචි HAVA නවරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමත් වැල්මඩුල රක්වාන පාර අංක 95.14 දරණ ස්ථානයේ පදිංචි කහවලගේ ප්‍රභාත් චමින්ද පෙරරා මහතාගෙන් ලැබුණු පෙත්සමත් තිරුකුණාමලයේ සම්බල්තිව කොට්ටා සංඛය ලිපිනේ පදිංචි කේ සකුන්තලා මහත්මියගෙන් ලැබුණු පෙත්සමත් ගම්පොළ වෙළම්බොඩ වේරවැල අංක 132 දරණ ස්ථානයේ පදිංචි SN ජයතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්නවමි.
මම ස්තුතියි ගරු සුසිල් සුනිල් අඳුනැත්තේ මැතිතුමා.
ගරු කතානායකතුමනි මැල්සිරිපුර පල්ලෙකන්දවිල පන්සල පිටුපස යන ලිපිනේ පදිංචි PKB ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කොළවෙනිගම පල්ලේගම ආරණ්‍ය පාර යන ලිපිනේ පදිංචි PH සුරම්යා ප්‍රදීපිකා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද කුරුණෑගල වැල්ලව රංගම යන ලිපිනේ පදිංචි RS මුණසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද හෝමාගම මාවතගම අංක 7.5 දරණ ස්ථානයේ පදිංචි සුමිත්‍රා වීරසිංහ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නුමි.
ගරු මනුෂ්‍ය නනාකාර මැතිතුමා. ගරු වෛද්‍ය නරින්ද ජයතිස්ස මැතිතුමා. ගරු වෛද්‍ය සුසිතා විජේමාන මැතිණිය.
ගරු කතානායකතුමනි කෝට්ටපල හකහින්න අපුගස් තැන්න හේන යන ලිපිනේ පදිංචි BH නිමල් චන්ද්‍රශ්‍රී මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිණිය.
ගරු කතානායකතුමනි මාතලේ ඩෝලපාර අංක 120 ඇලිරක් 91 ඇලිරක් A දරණ ස්ථානයේහි පදිංචි MF රිෆාන් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ගරු විජේපාල හෙට්ටිආරච්චි මැතිතුමා. මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා සංවර්ධන උපයමාර්ග ජාත්‍යන්තර බැලන්ස් කැමැතිතුමාගේ ඇසීමට.
මහානෝ ගරු කතා ඇමතුමා මගේ නෝ
කතානායකතුමනි පළවෙනි ප්‍රශ්නට පිළිතුර ඇමනුම එකේ තියෙනවා දීර්ඝ එකක් නිසා සභාගත කරනවා. දෙවෙනි ප්‍රශ්නට පිළිතුර ඇමනුම දෙක ලෙස සභාගත කරනවා. A1 පිළිතුර නැත. ආයෝජකීන් විවිධාකාරයෙන් උනන්දු කරලීම සඳහා පවතින ආයෝජන වාතාවරණයට ධනාත්මක සංශෝධන හා වෙනස්කම් කීපයක් කර තිබෙනවා. ඒවා 1 ඉඩම් හිමිකමේ විදේශ අයිතිය පිළිබඳ 2014 අංක 38 දරණ ඉඩම් සන්තක පැවරීම සීමා කිරීමේ පනත සංශෝධනය 2014 අංක 38 දරණ ඉඩම් සන්තකයේ පැවරීම සීමා කිරීමේ පනත මගින් විදේශිකයින් සඳහා නම්‍යශීලී පහසුකම් ගණනාවකට ඉඩ දෙයි. රට තුළ බද්ධ නිවාස අයිතිකම් පනතේ සඳහන් ගොඩනැගිල්ලක පිහිටා ඇති සහාධිපත්‍ය දේපලකට හිමිකාරිත්වය ලබා ගැනීමට විදේශිකයින්ට අවසර ඇත. ශ්‍රී ලංකාව ඉඩම් වසර 99ක කාලයක් සඳහා බදු ගැනීමට විදේශිකයින්ට අවසර ඇත. 2 2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යටතේ අරමුදල් මාරු කිරීම සහ ලාභ ආපසු ගෙවීම 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතින් විදේශ විනිමය යන්ත්‍රය
විදේශ විනිමය තන්ත්‍රය ලිහිල් කිරීම මගින් රටේ ආයෝජන ක්‍රියාවලියට පහසු කිරීම, ප්‍රාග්ධන ආයෝජන සඳහා අවශ්‍ය වන සියලු අරමුදල් බලයටත් වෙළෙන්දක වශයෙන් වූ බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සමග මහ බැංකුව විසින් යම් නම් කළ විදේශීය විවාහර මුදලින් හෝ ශ්‍රී ලංකා රුපියල් වලින් පවත්වාගෙන යනු ලබන ආමුඛ ආයෝජන ගිණුමක් හරහා සපයනු ලැබිය යුතුය. එකී ආයෝජන මගින් ලද සියලු ආදායම් සහ ආයෝජන බැහැර කිරීමෙන් ලද ප්‍රත්‍යාස්ථා මුදල ආයෝජනයේ සිදු කරනු ලැබූ ආමුඛ ආයෝජන ගිණුම බැර කරනු ලැබිය යුතුය. ඊළඟට තුන්වෙනි එක 2017 අංක 12 දරන විදේශ විනිමය පනත මගින් අවසරලත් විදේශ ආයෝජන සඳහා වූ සීමාවන් අඩු කරන ලද අතර යම් සීමාවන්ට යටත්ව 100%ක් විදේශීය හිමිකාරත්වය සඳහා සමාගම් වලට අවසර දෙනු ඇත. 2017 අංක 27 දරන කතානායකතුමනි අදාළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇවිල්ලා ඉන්නවා.
හොඳයි අපි
මම හිතනවා එතුමා දැන් ඉඳලා උත්තර දුන්නොත් හොඳයි.
ඒක උතුමා ඉතින් ඉස්සරහට දෙන ලේසි.
හතර 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත මගින් 2018 අප්‍රේල් 1 වන දින සිට බලපත් වෙන ආයෝජන දිර්ගැන්වීම් කිහිපයක්ද හඳුන්වා දෙන ලදී. එක සමහර අංශ සඳහා 14%ක් වූ සමාගම් ආදායම් බද්දෙහි අඩු අනුපාතයක්. දෙක සාමාන්‍ය ශ්‍රේවීම් දීමනාවට අමතරව වැඩි කළ ප්‍රාග්ධන දීමනාවක් භුක්ති විඳීමට ආයෝජකයා හට හැකිය. තුන වැඩි කළ ප්‍රාග්ධන දීමනාව සඳහා සුදුසුකම් නොලබන කුඩා ආයෝජන ප්‍රයෝජන සඳහා තාවකාලික සහන රාශියක් තිබේ. දෙවන ප්‍රශ්නය ආයෝජකයන් සඳහා ඉතා කඩිනම් සේවාවක් සැපීම සඳහා අපත්‍යවශ්‍ය ගලමන ක්‍රියාමාර්ග කවරේද? ව්‍යාප්ති ආරම්භයේ කාලය පසුගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ව්‍යාප්ති අනුමත කිරීමේ ක්‍රියාවලිය සඳහා ගතවන කාලය අඩු කිරීම සහ ආයෝජකයන් ගැටලු කාර්යක්ෂම විසඳීම සඳහා විවිධ ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇත. එක ව්‍යාප්ති නිරීක්ෂණ කමිටුව ආයෝජන මණ්ඩලයට ඉදිරිපත් කර ලද නව ව්‍යාප්ති ආයෝජන සහ යෝජනා සහ පවත්නා සමාගම්වල වෙනත් ඉල්ලීම් නිරීක්ෂණය සහ සමාලෝචනය කිරීම සඳහා ව්‍යාප්ති නිරීක්ෂණ කමිටුව සතිපතා ලැබේ. දෙක තනි කවුළුව සිංගල් වින්ඩෝ ආයෝජන සඳහා පාසුකම් සැලසීමේ කාර්ය සාධක බලකාය පහත සේවාන් සපයයි. රේකී ආයතන සම්බන්ධීකරණය විනෝදභාවය සහ කාලීන සංනිවේදන වැඩි කරයි. සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය මත පදනම් නියමිත කාල සීමාව සඳහා සියලුම අන්ත මනමත කිරීම අවසර පත්‍ර ලබා දීම. තුන තෝරාග සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් අධීක්ෂණය සඳහා අමාත්‍ය ලේකම්ගේ කමිටුව සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා වැදගත් කරුණු සාකච්ඡා කිරීම සඳහා අදාළ අමාත්‍ය ලේකම් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍ය ලේකම් රැස්වීම පැවැත්විණි. ව්‍යාපෘති මෙහෙයුම් කාලය තුළ එක ආනයනය අපනයන පහසුකම් සැලසීම, දෙක විදේශීය ආයෝජකයන් සඳහා වීසා නිර්දේශය, අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ අපේ ගරු නියෝජ්‍යමතුමාට. අපේ රටට ආයෝජනය ගේනවා, ආයෝජන මෙච්චර ප්‍රමාණයක් ආවා, මේක තමයි අපි ආර්ථිකයට එකතු කරගත්තේ දේ කියන කාරණාව ආණ්ඩු වල අඩු වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා මැතිවරණ කාලේ. නමුත් ගරු කතානායකතුමනි, මේ ආයෝජන අරගෙන එනකොට අපි පහුගිය කාල සීමාවෙම දැක්ක මේ ආයෝජනය අරගෙන එන මේ මන්ත්‍රීතුමා හරි නැත්නම් ඇමතිතුමා හරි මේ ආයෝජකයාට ලංකාවේ ආයෝජනය කරන්න පුළුවන් වටපිටාවක් හදලා තියෙන හරි අතලොස්සක්. එක්ක කොමිස් මුදල්ලට යට වෙලා ආයෝජකේ යනවා, නැත්නම් අපේ රටේ මේ තියෙන මේ ආයෝජනයට අවශ්‍ය වටපිටාව හදාගන්නේ අවශ්‍ය මූලික සුදුසුකම් ටික ලබා ගන්න ගියාට පස්සේ තියෙන ආයතනවල තියෙන අකාර්යක්ෂමතාවයෙන් ද ආපස්සට යනවා.
අපි උදාහරණ විදිහට BOI එකේ අපේ ඇමතුමා මම හිතන්නේ මේකට උත්තර දෙන්න ඕන BOI එකේ මම හිතන්නේ මේ වැඩසටහනක් කරන්න මාස ගාණක් යනවා. ඉතින් ආයෝජකයා ඇවිල්ලි ඉවර වෙලා ඒ වැඩේ කරගන්න බෑ. දැන් ඔබතුමා මෙතන යෝජනා කරනවා දැනට තියෙනවා මේ තනි කවුලුවක වැඩසටහනක් කියලා. ඉතින් මම අහනවා මේ ආයෝ අනිත් එක තමයි කරු මේ කතා නැතුව මේ ආයෝජකයෝ ඇවිල්ලි ඉවර වෙලා අපි ආයෝජකයෝ නම්බර්ස් ගන්න ප්‍රමාණය මෙච්චර ගණාවක් කිව්වට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ආයෝජකයෝ ඇවිල්ලිවිල්ලා මේ රටේ ආයෝජනය කරලා මේ රටේ ආයෝජනය තුලින් වටිනාකමක් තියෙද කියලා දැන් සමහර ආයෝජන තියෙනවා මහා විශාල ආයෝජන ඒ රටෙන් අපිට ණයක් දීලා ඒ ණය තුලින් මේ රටේ කරන ව්‍යාපෘතියටත් ඒ රටවල වල කම්කරුව පවාගෙන අහලා මේ රටේ දීපු ණය ටිකේ මුදල් ටිකත් ආපහු ඒ රටටම ඇද ගන්න දැන් චීන ව්‍යාපෘතිය යම් කිසි ප්‍රමාණයක් උනේ මේ විදියට ඉතින් මම අහනවා ගරු ඇමතුමාගෙන් මේ ආයෝජනයක් මේ රටට ආවම ඒකේ ඇත්තටම වටිනාකමක් මේ රටට තියෙනවද නැත්නම් මේ මෙච්චර ප්‍රමාණයක් අපි ආයෝජන ගෙනාවා කියලා බොරුවට උදම්මනන්නේ නැතුව මේක එකින් එක මේ ආයෝජනයේ තියෙන ප්‍රතිඵල මේකයි මේකේ ලාභය මේකයි මේකෙන් අපිට අලාභයක් තියෙන්නේ මේ ආයෝජනය තුලින් අපේ රජයට පාඩුවක් වෙලා තියෙන්නේ කියන එක පිළිබඳව ඔබතුමාලගේ අමාත්‍යාංශයේ යම් ඇගීමක් කරනවද ඒ ගැන සොයා බැලීමක් කරනවා
ඇත්තම විශේෂයෙන්ම ඍජු දේස ආයෝජන වලින් නොයෙක් ආකාරයෙන් රටට ප්‍රයෝජන තියෙනවා. පළවෙනි දේ තමයි ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් රටට ගලා යම හරහා අපේ රුපියල ශක්තිමත් වෙනවා, අපේ ඩොලර් සංචිත ශක්තිමත් වෙනවා. ඒ වගේම ඒ තුලින් රැකියා නිර්මාණය වෙනවා. ඒ වගේම අපනයනයේ ඉලක්ක කරගත් ආයෝජන තමයි බහුතරයක් තියෙන්නේ. ඒවා තුලින් අපේ එක්ස්පෝර්ට්ස් වැඩි වෙනවා. ඉතින් අපේ අමාත්‍යාංශයක් විදිහට මේ සෑම අංශයක් පිළිබඳව අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන් අපි 2015 අපි මේ අමාත්‍යාංශය බාර ගන්නකොට ගලු මණික් සමරකෝතුමා මේ අමාත්‍යාංශය බාර ගන්නකොට අපි සතුව තියෙන අපනයන සැකසුම් කලාපවල විශාල ඉඩම් ප්‍රමාණයක් තිබුණා. අපනයන ඉලක්ක කරගත් කර්මාන්තශාලා වලට ඉඩකඩ තිබුණු. ඒ සඳහා අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට නමුත් ඉතාම කෙටි කාලයකින් අපේ අපනයන කරුවන් ආයෝජකෙන් ගෙන් අපේ අපනයන සැකසුම් කලාප ටික පුරවන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඇත්තරම දැනට ඒ දක්වා තිබුණු අපනයන සැකසුම් කලාප සෑම භූමියකම ඉඩකඩම් නැහැ. ඒ නිසා තමයි අපි අලුතෙන් අපනයන සැකසුම් කලාපයක් බිංගිරි ඇතිකරේ අක්කර 445ක ඒ වගේම මිල්ලනිය අපනයන සැකසුම් කලාපය ඇතිකරන්න කටයුතු කරේ. දැන් අපිට විශාල ඉල්ලුමක් තියෙනවා අපේ අපනයන කරුවන් විශාල ප්‍රමාණයක්. ඉතින් අපි දන්නවා යම් යම් අඩුපාඩු අපි ආයෝජන මණ්ඩලයේ නැතුවම නෙමෙයි නමුත් තිබුණු තත්ත්වයට වඩා විශාල හොඳ තරකට අපි අද ගෙනල්ලා තියෙනවා. ඉතින් ගරු මන්ත්‍රීතුමනි අපි අපනයනේ ඉලක්ක කරගත්තු ආයෝජන තමයි ගොඩක් වෙලාට අපි ඉලක්ක කරන්නේ. එහෙම කියලා අපි රටට නොගැලපෙන කර්මාන්ත අපේ රටට ගේන්නේ නැහැ. අපි දන්නවා පෞගේ කාලේ විශාල වශයෙන් කර්මාන්තකරණයක් රට තුල ඇති වෙන්න කටයුතු කරන්න පුළුවන් වුණා. විශේෂයෙන් අපි තව මාස කිහිපයකින් අපේ අජිත් පීපේරා මැතිතුමාලගේ දිස්ත්‍රික්කයේ ටයර් කර්මාන්ත ශාලාවේ ටයර් නිෂ්පාදන කටයුතු ආරම්භ කරනවා. මම හිතන්නේ මේ දවස්වල රැකියාව සඳහා ඒ දරුවෝ ඒ ප්‍රදේශයේ දරුවෝ ඉන්ටර්විව් කරන ඒවා පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ අපනයනේ ඉලක්ක කරගත් ආර්ථිකයක් වෙනුවෙන් තමයි කටයුතු
කරන්නේ. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ අහන්න.
ඔව්. ගරු කතානායකතුමනි මම අපේ නියෝජ්‍ය අමාත්‍යතුමාට මේ වෙලාවේ කියන්න උත්සාහ කරේ මේ රටට ආයෝජන පහුගිය ආණ්ඩුවෙත් ඇවිල්ලා තියෙන යම් ප්‍රමාණයක් අපිත් ඇවිල්ලා තියෙනවා. මම අහන්නේ ගරු කතානායකතුමනි නම හදාගන්න ආයෝජන ගේන එක මේ රටට වැඩක් තියෙද?
හොඳයි.
ඒ නිසා මම අහනවා නියෝජ්‍ය අමාත්‍යතුමනි අපි ආයෝජන වල නම් කියාගෙන ගෙනහල වැඩක් නැහැ. ඒවා අන්තිමේදී අපිටම ආපහු මේ රට ගෙනියන්න බැරි තරමට හිර වෙනවා. දැන් ඔව් පහුගිය මම මේ නම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මහා විශාල ආයෝජන ප්‍රමාණයක් ඉදන් මේ රටේ ණය බැරි මිදිලා තියෙනවා. මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට වාණිජ ණය ගන්න තත්ත්වෙට පත් වෙලා විශාල පොලිපස් ඇතුළ ණය අරගෙන හිර වෙලා තියෙනවා. එහෙම ආයෝජන ගෙනහල මේ රට ඉස්සරහට යන්න පුළුවන්ද? මම අහන්නේ අමාත්‍යාංශයෙන් මේ ආයෝජන ගේනකොට ඇත්තට වටිනාකමක් මේ රටේ ආයෝජනය කරලා මේ රටේ ජනතාවට වග කියන රජයක් විදියට මෙන්න මේ ආයෝජන තුලින් මේ රට ඉදිරියට ගියා කියන්නේ. දැන් වික්ටෝරියා වැඩසටහන වගේ වික්ටෝරියා ඒ කියන්නේ මහවැලි ව්‍යාපෘතිය වගේ ව්‍යාපෘති ගැනවාද කතා කරන තව අනාගතෙත් කතා කරා. අන්න ඒ වගේ ආයෝජන මේ ආධාර මේ රටට අරන් ඉන්න අමාත්‍යාංශයේ මොකක්ද තියෙන වැඩසටහන නැතුව එන ඕන ආයෝජනයක් බාර ගන්න.
හොඳයි එම්තුමා.
අරෝ මන්ත්‍රීතුමනි මෙතන ඔබතුමා සඳහන් කරපු අර යටිතල පහසුකම් දියුණු කිරීම වගේ වික්ටෝරියා ව්‍යාපාරය වගේ
ඒ වගේ ව්‍යාපෘති අපේ අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. විශේෂයෙන් ණය ලබා ගැනීමේ කටයුතු අපේ අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන්නේ. අපේ අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන්නේ ආයෝජන පමණයි. ඒ ආයෝජන දේශීය ආයෝජන වෙන්නත් පුළුවන්, විදේශීය ආයෝජන වෙන්නත් පුළුවන්. සමහර විදේශ ආයෝජන අපි දන්නවා, විදේශ ආයෝජන ආවත් ඔවුන් යම් ණය ප්‍රමාණයක් දේශීය බැංකුවකින් හෝ විදේශ බැංකුවකින් ගැනීමේ අවශ්‍යතා අනුව කටයුතු කරන. නමුත් ඒව ඍජු විදේශ ආයෝජන විදිහට තමයි ගණනය වෙන්නේ. ඉතින් මං හිතනවා අපේ අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන කිසිදු ආයෝජනයක් මේ අර මේ ණයාරං මේ චරිත පුම්බණ්ඩ ආණ්ඩු පුම්බණ්ඩ පුද්ගලය පුම්බණ්ඩ ගැටළු ක්‍රියාමාර්ග නෙමෙයි. අපි පැහැදිලිවම රටට අවශ්‍ය විශේෂයෙන්ම කර්මාන්ත කරන අපනයනයේ ඉලක්ක කරගත් ආයෝජන සඳහා පමණයි ඉඩකඩ දෙන්නේ. හැම දෙයක්ම රටට හිතකර, ඒ වගේම පරිසරයට හිතකර ව්‍යාපෘති බවට අනිවාර්යයෙන් මම සහතික වෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟ ප්‍රශ්නයට යෑමට පෙර මම ගරු සභාවේ අවධානය යොමු කරන වේලාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න, මොකද කාල සීමා හුඟක් ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඊළඟ පස්සේ ගරු ජයසි ජයසේකර මැතිතුමා.
මහානාගරු කතා නැත්.
ගරු අග්‍රාම මැතිතුමා ජාති ප්‍රතිපත්ති අධිකාරී මැතිතුමාගෙන්.
එතුමා සති දෙකක් අල්ලිල්ලනවා.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා අභ්‍යන්තර ප්‍රතිපත්ති කටයුතු බලපාන මැතිතුමා.
මහානාගරු කතා නැතිතුමා.
ගරු කතා නැතිතුමනි, ප්‍රශ්නේ ආ එක පිළිතුර ඔව්, ආ දෙක පිළිතුර බස්නාහිර පළාත් සභාව, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය, ආ තුන විශේෂිත ආයතනයක් පිහිටුවා නොමැති පළාත් සභා කවර බස්නාහිර පළාත් සභා හැර ඉතිරි පළාත් සභා අටම විශේෂිත ආයතනයක් පිහිටුවා නොමැත. පාන් පළාසේගේ ඉතුරු පළාත් සභා අටම තියෙනවා මෙතන සඳහන් කළා. ආ හතර මෙම අමාත්‍යාංශය යටතේ ජාතික අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියක් ස්ථාපනය කර ඒ යටතේ පළාත් සභාවන් අධිකාරී නියාමනය කිරීම අපේක්ෂිතය. ජාතික අධිකාරියක් ස්ථාපිත කිරීමට අදාළ මූලික කටයුතු ආරම්භ කර ඇත. ආ අදාළ නොවේ.
කථානායකතුමනි විශ්වාස කරනවා එමත්තුමාට පිළිතුරු සැපීම වෙනුයි. කළ එමත්තුමනි, මම විශ්වාස කරන ඔබතුමාත් පළාත් පාලන ආයතනයේ එකින් නියෝජිත කළු සභිකයෙක් හැටියට අද වර්තමානයේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට පත් වෙලා ඉන්නේ. ඒ අමාත්‍යංශයේ කාර්යභාරය තුළ කෙරිච්ච කාර්යයක් වෙනත් ආයතන කිරීම පිළිබඳව ප්‍රශ්නයක්. මම අහන්නේ ගරු කථානායකතුමනි, දැන් දන්නවා කාලීනව අපේ රටේ දැන් විදේශ රටවලින් කුණු ඇවිල්ලා තියෙනවා. මේක ඇවිල්ලා තියෙන්නේ 2013 වර්ෂයේ කියන කාරණේ දැන් තහවුරු වෙලා තියෙනවා. මේ කුණු විශාල ප්‍රමාණයක් පෞගිය 2013 ඉඳන් ආව බවට සාක්ෂි හැටියට අපි දකිනවා ගරු කථානායකතුමනි. දැන් මීතොට මුල්ල කුණු කන්ද පිපිරීම සයක ඛේදනීය තත්වයක්. ඒ තුළ ජීවිත හානි වුණා, දේපල හානි වුණා. ඉතින් මෙහිදී දැන් සමාජය තුළ කතා වෙන ප්‍රශ්නේ තමයි මේ 2013 මේ චක්‍රවේගනේ ග්‍රාහත්වීමක තුළ රටට අහිතකර තත්වය විස වායු සහ වෙනත් වූ ප්‍රමාණයක් ආවයි කියන කාරණේ තහවුරු වෙලා තියෙන ගරු කථානායකතුමනි. එතකොට මේ පිපිරීමක් සිද්ධ වුණා කියන කාරණේත් එදා තිබුණා. පිපිරීමක් සිද්ධ වුණාත් කියන කාරණේ තියෙනවා. එතකොට මම හිතනවා මේ ද්‍රව්‍ය තුල පිපිරීම සහිත ද්‍රව්‍ය ඇවිල්ලා ජීවිත හානි වෙලා තියෙනවා. ශා ගරු ඇමත්තමනි, ඔබතුමාගේ අමාත්‍යාංශයේ ඇසින් හොයන්නට ඕනේ මේ මීතුල කුළු කුණු කන්දට 2013 මේ චක්‍රලේඛනය අනුව විදේශ කුණු කොච්චර ප්‍රමාණයක් ආවද, ඒ තුල ඇවිල්ලා මේ කුණු කන්ද පිපිරීම කටයුතු සිද්ධ වෙලා එන ජීවිත හානි වෙලා තියෙනවා. දැන් පාස්කු ප්‍රහාරය සඳහා අපේ වගකීම් හොයනවා, ඔවුන්ට දඬුවම් දෙන්න කටයුතු කරනවා. ඒසම මම අහනවා මේ සිදුවීම තුළ විෂද්‍රව්‍ය ඇවිල්ලා මේ බෝම්බ වගේ ඇවිල්ලා මේ ආණ්ඩු ලබා ගැනීම වෙනුවෙන් අගලපු ක්‍රමාන්තරයක්ද කියන කාරණේ වගේම මේ ජීවිත සහ දේපල වලට වග කියන්න ඕනි කවුද කියලා ඔවුන්ට දඬුවම් දෙන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් හදන්න කටයුතු කරනවාද කියලා.
ගෞරවමෙතුමා.
ඔව් ගරු කථානායකතුමනි, අපි එතුමා කිව්ව කාරණේ ගැන අපි හොයලා බලන්න. විශේෂයෙන්ම මම හිතන්නේ මේ මෙතුමා මතක් කරන්නේ මේ මෑතකදී ඇති වුණු මේ කුණු ආ සම්බන්ධව, ඒ කියන්නේ ප්‍රතිඅපනයනයේ සම්බන්ධයෙන් ඒ ක්‍රියාත්මක වෙන පනත සම්බන්ධයෙන් වෙන්නේ නැති මම හිතන්නේ. විශේෂයෙන්ම ඒ පනත එතුමා කියන වගේ මේ පනත ගෙනත් තියෙන 2013 අපි බලනවා. ඔව් නෑ පනත ගැනනේ මම කතාන්නේ. අපි මෙතුමාගේ ප්‍රශ්නෙට අපි හොයලා බලන්න එහෙම වෙලා තියෙනවා කියලා. අපි හිතන්නේ එහෙම වෙලා තියෙනවා කියලා. අපි හොයලා බලන්න. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි ඔව්
දැන් දෙවෙනි
අපි ඒ ගැන පරීක්ෂණයක් කරා.
දැන් දෙවෙනි ප්‍රශ්නය අහන්න ගරු මන්තුමා.
ගරු කථානායකතුමනි, අපේ රෝහිණි මන්ත්‍රීතුමියන්.
දැන් රෝහිණි මන්ත්‍රීතුමිය අහන්න.
ස්තුතියි ගරු කතානායකතුමනි. මගේ ප්‍රශ්නය විශේෂයෙන්ම ලග්ගල මැතිවරණ කොට්ටාෂේ හෙට්ටිපොළ කියන ප්‍රදේශයේ එකතු වෙන කුණු ටික ගිහිල්ලා දාන්නේ ගරු ඇමතිතුමනි, නාමිනිය ඔය වැව ඉස්මත්තේ ඉඩම්බත්වල කියන වසමේ. එතකොට ජලාශයට ඒක තුල ඒ සෝදාගෙන යෑම විතරක් නෙවෙයි, මේ කුණු කන්න පුරුදු වෙලා මේ වෙනකොට අලින් වනාලින් එතෙන්ට එනවා. ඒක ජන ජීවිතයට විශාල ගැටලුවක්. ඊයේ පෙරේදා දකින්න ඇති, ඊයේ දවසේ හෙට්ටිපොළ නගරයේ ඒ අලි ප්‍රහාරයකින් මිය ගියපු කෙනෙක් ගෙනල්ලා තියාගෙන උද්ඝෝෂණයක් කරා ජනතාව. ඒ නිසා ඒවා ඉවත් කරන්න මොකද්ද ගන්න පියවර කියන එක අහන අතරෙම තව ගැටලුවක් පිළිබඳව මතක් කරන්න ඕනේ. ඔය ප්‍රශ්නෙම තිබුණා දඹුල්ල ප්‍රාදේශීය සභාව මුල් කරගෙන දිගම් පතහ කියන වසමේ වන සංරක්ෂණ භූමියට අයත් ඉඩමක තමයි ඒ කුණු ගිහිල්ලා දැම්මේ. විශාල කුණු ගොඩක් තිබුණා, වනාදි 40ක් විතර කුණු කන්න පුරුදු වෙලා හිටියා. අලිවැට ගහලා තිබුණා. දැන් මම දන්නවා පිළිසරු ව්‍යාපෘතිය යටතේ අර කසල ප්‍රතිචක්‍රීකරණයේ යටතේ එතන කුණු ටික අයින් කරලා තියෙනවා. නමුත් එතන අතුරු ප්‍රශ්නයක් දැන් ඇති වෙලා තියෙනවා ගරු ඇමතිතුමනි. මේ වනාලි පුරුදු වෙලා තිබුණේ අලි 40 දෙනාම කුණු එතන දාන ඒවා කාලා ජීවත් වෙන්න. දැන් ඒ පුරුද්දටම සීගිරිය ප්‍රදේශයේට මේ වනාලි 35 දෙනෙක් විතර වන වැදිලා ඉන්නවා. ඒකටත් මොකද්ද ගන්න පියවර කියන එක පිළිබඳව මේ ව්‍යාපෘතිය අතුරු ඵලයක් විදිහට තමයි වන ගමට වැදිලා තියෙන්නේ.
නෑ ප්‍රශ්නයක් නෝ ගරු ඇමතිතුමා.
ඔව් ගරු කතානායකතුමනි, ප්‍රශ්න දෙකක් අහුව එතුමිය. පළවෙනි ප්‍රශ්නේ තමයි එතුමියගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ කුණු ඒ අසල ජලාශයකට දානවා කියලා. දැන් ඇත්තටම එතුමිය දෙවෙනි ප්‍රශ්නේදී මතු කරා දඹුල්ල නගර සභාව ආශ්‍රිතව අපි අපේ අමාත්‍යාංශයේ සහයෝගය ඇතුව ගණාපද්‍රව්‍ය මධ්‍යස්ථානයක් අපි හදලා තියෙනවා. එතන ඒ අවට තියෙන සියලුම ප්‍රාදේශීය සභාවල කුණු එතෙන්ද ගේන්න තමයි සකස් කරලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පාසුකම් ඒ යන්ත්‍ර ඒ ඒ ඒ ඒ රතපව අපි ලබා දීලා තියෙනවා. ඒ නිසා දැන් ඒක අපි ආරම්භ කරා දැන් මාසෙකට විතර ඉස්සල්ලා. මම හිතන්නේ පළවෙනි ප්‍රශ්නේ එතන පිළිතුර ලැබෙනවා. මොකද අතන දාන්න නැතුව මේ අපි සකස් කරලා තියෙන දඹුල්ල ප්‍රදේශයේ ගණ අපද්‍රව්‍ය මධ්‍යස්ථානයට ගේන්න හැකියාව ලැබෙනවා. ඒක නගර සභාව සම්බන්ධ එක්ක එකතු වෙලා තමයි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අර ඊළඟ ප්‍රශ්නයට අපි මම හිතන්නේ අලි සම්බන්ධයෙන්, මොකද මේක විශාල පරිසර ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. මේ දිගම්පතා ප්‍රදේශයේ අලි 40ක් විතර ඇවිල්ලා මේ ගණ අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා රෝග වෙලා ප්‍රශ්න ගණනාවක් තිබුණා. දැන් අපි එතන වැටවල් ගහලා සකස් කරලා ඒ අලි අලින්ට එතන දැන් කුණු කණ්ඩෙ ඉන්න බෑ. දැන් මෙතුමිය කියන්නේ වෙනත් කාරණාවක්, ඒ සම්බන්ධයෙන්ුත්
පරිසරය
අපි අවධානය යොමු කරන්න.
මේ ස්ථාවර නියෝගාරව කරුණාකරලා ස්ථාවර නියෝග අනුව ප්‍රශ්නයක් ඇහුවා, පිළිතුරු දුන්නා. මේ සභාවේ දෙන්න බෑ කරුණාකරලා. මේ මෙතන අපි දැන් ඉතල ඉවරයි. ඊට පස්සේ මාධ්‍ය දවසේ වැඩ කරන තු රාශියක් තියෙන කරුණාකරලා සාය දෙන්න. ඔබතුමා සෝද පැහැදිලි කිරීමක් තියෙක පුළුවන්ද ඔබතුමාට?
නෑ අහන්න.
කොළ ප්‍රදේශයෙන් කුණු අපිට දඹුල්ල ප්‍රදේශයට ගේනවා කියන්නේ ලොකු දුරක් තියෙනවා. එතන කිලෝමීටර 75ක් 100ක් අතර ආසන්න ප්‍රමාණයක්. ඒතර ඒ පිළිබඳවත් සලකා බලන්න වෙනවා. දෙවෙනි කාරණාව අපි දිගම්පතහ ප්‍රශ්නේදී මම කියන්නේ මේ අලින්ද අපහ කුණු කණ්ඩම කුණු එකතු කරන්න කියන එක නෙවෙයි. ඒවා අලින්ව යවන්න පුළුවන් එක්ක වස්ගමුවට, එහෙම නැත්නම් එහා පැත්තෙන් ඒ තියෙන ප්‍රදේශයකට අලින්ද ඉන්න සුදුසු තැනකට ඒ අයව යොදන්න වැඩපිළිවෙලක් කුත් යොදන්න වෙනවා. මොකද ඒකේ අතුරු ප්‍රශ්නයක්
නිසා. හොඳයි, අවධානය යොමු කරන්න ගරු මැතිතුමා. ඊළඟට ගරු පද්ම විදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු වේරුකුමා මැතිතුමා, ගරු ජයන්ත සමිරි මැතිතුමා, ගරු තුෂාර ඉන්ද්‍රනිල අමරසේන මැතිතුමා, ගරු ආනන්ද අරුත්ගමේ මැතිතුමා,
අනවකරු
කර්මාන්ත වාණිජ කටයුතු මැතිතුමා ඇසීමට.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නේ අහලා තියෙන සමහර කාරණා වලට අපිට දීර්ඝ තොරතුරු ලබා ගන්න තියෙනවා. මම ඔබතුමාගෙන් සති දෙකක කාලයක් ඉල්ලනවා. මම වකිමක් ඇතුව කියනවා සති දෙකට වඩා කල් ගන්න
නැහැ.
වකිමක් ඇතුව ඔබතුමාට සවිස්තර පිළිතුරක් දෙනවා.
ගරු සුසන්ත පුංචිනේල් මේ මැතිතුමා, ගරු ප්‍රධාන සිවිල් කොමිසම මැතිතුමා ඇසීමට.
ගරු කතානායකතුමනි, සුසන්ත පුංචිනේල් මේ ගරු මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නෙට ආ 1 16 දෙනෙකු බදු පදනම් මත සිටි බදු කිවිසුම් 18 ඒ 18 දෙනාගේ නම් තියෙනවා. මන්ත්‍රීතුමාට කියවන්නද ඕන? ඒ 16 දෙනාගේ නම් තියෙනවා. එක්කෙනෙක්ට දෙක දෙක දීලා තියෙනවා. ඊළඟට තුන ඔව් එක හිඟ බදු නොගෙවීම අනවසර පරිහරණයට ලක්වීම බදුකරු මියගොස් තිබීම අතුරු බදු ලබා දී තිබීම ඈ පැන නොනගි
ගරු කතානකතුමනි ඉවරනේ
ඉවරව
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු කන්තලේ මේ ඉඩම තුල 88 89 කාලයේදී ඒ යුද සමයත් එක්කම තිබ්බා කඩ 43ක් හදලා මේ කඩ 43 හදලා තිබිච්ච එක එවකට 2013 හිටපු අධිසභාවේ සභාපතිවරයා ගිහිල්ලා මයිදන ඔබතුමාලාගෙන ඒ දෙපාර්තමේන්තුවෙන් ආසරය අරගෙන බිල්ඩින් එකක් සීටීබී එකට බස් නැවතුම් පොළ වශයෙන් හරිගස්සලා ඊට පස්සේ ඒ කඩ 43 අහිමි කරන්න නැතුව කඩ 42 තිබ්බයටත් එම තට්ටු තුනේ ගොඩනැගිල්ල කඩ දෙනවා කියලා උසාවියටත් මිනිස්සු ගියාම උසාවියටත් ගිහින් කියලා මේ කඩ කඩලා දැන් බස් ස්ටෑන්ඩ් එක හරිගස්සලා නමුත් කඩ දීලා තියෙන්නේ 42න් 12 දෙනාට පමණයි ඒකත් දීලා තියෙන්නේ ගරු ඇමතුමා සම්පූර්ණයෙන්ම ප්‍රාදේශ සභාව විසින් ටෙන්ඩර් කළා. ප්‍රාදේශ සභාවට මේ භූමියේ අයිතිය ඔබතුමාලා දීලා නැහැ. ඒතකොට මේ භූමියේ අයිතිය ඔබතුමා සතුව තියෙද්දි ප්‍රාදේශ සභාව වෙන යම් ආයතනයකින් මුදලක් කරගෙන මේක හැදුවා නම් ඒ අයිතිය තියෙන්නේ තමුන්නාන්සලටයි. දැන් මෙතනින් අසාධාරණයක් වෙලා තියෙනවා. මොකද අවුරුදු 88 89 කියන්නේ එවකට හිටපු MKDS ගුණවර්ධන හිටපු ඇමතුමා විසින් තමයි මේ ජනතාවට කඩ 42 දීලා තියෙන්නේ. නමුත් ඒ කඩ 42 දැන් අහිමි කිරීමෙන් පවුල් ඇත්තටම 42ටම අද අසරණ භාවයට පත් වෙලා තියෙනවා. ඒක හේතුව තියෙන්නේ ගරු ඇමතුමනි අයින්කරන පෞද්ගලික පරිගැනීමක්. ඒ කියන්නේ බස් ගන්න ඉඩ නැහැ කියලා කිව්වට බස් ගන්න ඉඩ නැහැ. ඒ හින්දා මේ ඉවත් කරලා ඕගොල්ලන්ට කඩ දෙනවා කියලා තමයි දීලා තියෙන්නේ. ඒ හින්දා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ 42 නැවත ඉඩ තියෙනවා ඒ බස් ස්ටෑන්ඩ් එක වටේ කඩ හදා ගන්න ඔබතුමාලගේ ප්‍රමිතියක් අනුව ඒ කඩ හදන්න අවසර දීලා එයාට ලබා දෙන්න කියලා මම කාරණක ඉල්ලා සිටිනවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ඒ අදාළ ලියකියවිල් ටික මට යොමු කරොත් මම ඒ ගැන හොයලා බලලා කාට හරි අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒක මම ඉතාමත් ඉක්මනින් විසඳලා දෙන්නම්.
හොඳයි මම ඉස්සෙල්ලා ගරු
විශේෂයෙන් මේ සභාවේ මේ කුණු ප්‍රශ්නය දිගටම ආපු හින්දා විශේෂයෙන් සිවිල් ගුවන් සේවාවට අයිති විශේෂයෙන් ඉන්දියාවේ ඉඳලා එන ෆ්ලයිට් ටිකේ ඊළඟ සිංගප්පූරුවේ ඉඳලා එන ෆ්ලයිට් ටිකේ ඊළඟ ඩුබායිල ඉඳලා එන ෆ්ලයිට් ටිකේ ඒ කියන්නේ ලෝකේ ඉඳලා ලංකාවට එන සියලුම ෆ්ලයිට් වල අපද්‍රව්‍ය ඉස්සර ලංකාවේ බසපුවාම ඒක නයිකන්ද කියලා අපාරණය කළා. හැබැයි මෑතක ඉඳලා මේ කුණු ටික ව්‍යාපාරිකව දෙන්නෙට දාලා ඒ දෙන්න විකුණන්න පුළුවන් ඒ විකුණලා ඉතුරු ඒවා ගිහිල්ලා මුතුරාජය වෙලම පුරවනවා. ඒ නිසා ගරු ඇමතුමාගෙන් ආන්නේ මේක වාම නවත්තන්න කටයුතු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒකම මේ ගරු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මතු කළා 2013 චක්ලේඛනයක් ගාපු ඉඳලා තමයි මේ කුණු කසල කැලි කසල ආවේ කියලා. අපි ආනෝ ආණ්ඩුවෙන් මේ චක්ලේඛනේ තමුන් ආන්සලා ඕසි කරනවාද කියලා.
හොඳයි ගරු මන්ත්‍රීතුමා පිළිතුරු දෙන්න එකට
මම ඒ ගැන හොයලා බලන්නම්. මම දන්නේ නැහැ මොකද්ද සිද්ධිය කියලා. ඔබතුමා කියපු සිද්ධිය මම හොයලා බලලා මම ඔබතුමාට වාර්තාවක් ලබා දෙන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා ඒක බලලා කියන්න.
හොඳයි බොහොම ස්තුතියි ගරු විමල් රත්නායක මැතිතුමා ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමා.
අධ්‍යාපන මැතිතුමා සති දෙකක් කරලා ඉන්නවා.
හොඳයි ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමා ගරු නගර සැරසුම් ජන සභාවන උසස් අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට.
අනෝ ගරු කතානායකතුමා.
ප්‍රශ්න අහනවා.
සති දෙකක් කරලා ඉල්ලලා තිබෙනවා.
ගරු වාසුදේව නානකාර මැතිතුමා
මාසරි
ඉඩම් සහ පාර්ලිමේන්තු කලපින්
නිවාස
කතා නැකතුමයි ඊළඟට උත්තර දෙන්නද ඊළඟ එක පන්නන
ඊළඟ හරි එනවාට ගරු මහමුදු නසීර් මැතිතුමා හරි ජාන් කියන්නේ ගරු වාසුදේව නායක මැතිතුමා ඊළඟ මැතිතුමාගේ සීමිත
කතානායකතුමනි එතුමාගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව් රජයේ සන්තකයේ ඉඩම් නොමැතිනම් ගම්පුලල් කිරීම යටතේ ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසු මහජනතාව වෙත ඉඩම් ලබා දීමට කටයුතු කරමින් පවතිනවා එතුමාගේ දෙවෙනි ප්‍රශ්නය අදාළ නොවේ
මගේ අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි දැන් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලින් මම මේ තොරතුරු අරගෙනයි මේ සංඛ්‍යාලේඛනය ඔබතුමාට දුන්නේ ඔබතුමා ඒක පිළිගන්නවා දැන් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල ඒ ලේකම්වරු අපට කියා හිටින්නේ දැනට මේ පුද්ගලයින්ට ලබා දීමට මේ පවුල්වලට ලබා දීමට ඉඩම් නැත අනුනාගත් ඉඩම්ද නැත දැනට මේ ඉඩම් අත්පත් කර ගැනීමක් කෙරෙන්න යෝජනා ඉදිරිපත් වෙලාද නැත මේ මම කියන 6000 ගන්න ගැන පවුල ඊට පෙර දුන්නා වූ හා දීගෙන යන්නා වූ ඒවා නෙමෙයි තාම කිසිම ඉඩමක් නිවාසයක් හදා ගන්නට නොලැබුණු අය මේවා මේ මහල් නිවාස හදන ප්‍රදේශ නෙමෙයි කුඩා ඉඩම් කට්ටි දුන්නාම තමන්ගේ ගෙපලක් හදාගෙන ජීවත් වෙන ප්‍රදේශය ඒ නිසා ඔබතුමා මේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉඩම් අවශ්‍යතා මොනවාදයි දැනගෙන ඒ ඉඩම් අවශ්‍යතා පව අනුව ඉඩම් පවරා ගැනීම සඳහා කටයුතු කරන්නේ නම් ඔබතුමාට ස්තුතිවන්ත වෙමි
කතානායකතුමනි රජයේ ඉඩම් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් තමයි අපි බොහෝ අවස්ථාවලදී පහසුවෙන් ඒ කටයුතු වලට යොදවන්නේ ඊට අමතරව ලොකු හිගයක් තියෙනවා ඔබතුමා දන්න පරිදි රත්නපුරේ ඉඩම් වතු සමාගම් වල වගාවක් නැති තැන් වලින් ඉල්ලීම් කරලා ගම්පුලුල් කිරීම යටතේ පවර ගැනීමට තමයි කටයුතු කරලා තිබෙන්නේ
ගරු කතානායකතුමනි දැනට පවරා ගැනීමට අවශ්‍ය කටයුතු කරන්නට බැරි වී තවමත් ඉඩම් අඳුනාගෙන නැති එනිසා ඉඩම් ප්‍රමාණය තවමත් ලබා ගන්නට නොහැකි වූ පවුල් ගාන තමයි මම දීලා තියෙන්නේ දැන්ට රජයේ ඉඩම් තියෙනවා අක්කර 50,000කට වැඩි අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඒව රජයේ ඉඩම් ඒව වතු වලට බදු දීලා තියෙන්නේ ඒගොල්ලන්ට බදු දීලා තියෙන්නේ වැවිල්ල පමණයි ඉඩම් බදු දීලා නැහැ ඉතින් ඒ නිසා ඒ ඉඩම් වල තියෙන එතරම් සරු වගාවක් නැති ප්‍රදේශ අරගෙන බැලුවොත් 10%කට වැඩි තියෙනවා ඒක තුල මේ අවශ්‍ය ඉඩම් අක්කර 1200 තියෙනවා
කතානායකතුමනි එතුමා කියන කාරණේම තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ නමුත් රත්නපුරේ ඔබතුමා දන්නවා පදිංචියට නොසුදුසු තැන් හැටියට තමයි හුඟක් ඉඩම් තියෙන්නේ ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ පිටරම ණය යනවා ඉතින් කොහොම නමුත් අපි ඒ අදාළ
අවධානය යොමු කරලා තියෙනවා අවධානය යොමු ගන්න හොඳයි
හරි කරුණාකරලා එක කරලා
දෙන්න. ඊළඟට ගරු මොහොමද නසීර් මැතිතුමා තැපැල් සේවා මුස්ලිම් ආයතන කටයුතු ඇමතිතුමා ඇතිමඩීට ප්‍රථම කාර්ය නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාන්ත පැමිණ ඇත.
හොන්ඩරබල් මොහොමඩ් රොස් නසීර්
මැතිතුමා
Honorable Isaac Rahman, second round. Honorable Dr. Bandulokuna Vartana.
Mama Parasne Asano.
Honorable Minister.
Sati Deka Kali Lati Vino.
Second. Parasa Pendo Vardu.
දැන් මේ මගේ ප්‍රශ්නේ මුදල් අමාත්‍යවරයන් අසලා තියෙන වෙලාවේ අපි මේ අද දිනේ ඇතිවෙච්ච දේ අනුව සහ මුදල් අමාත්‍යවරයාගේ පිළිතුර වෙලාවේදී මම බලාපොරොත්තු වෙනවා මේ ඔබතුමා එතුමාට දැනුම් දෙන්න 18යි 18යි ඇලීර 30ක් 2013 මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනයේ පිළිබඳ මේ වන විට විශාල අර්බුදයක් රට ඇතුළේ නිර්මාණය වෙලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ඊයේ කතා වෙච්ච දේ අනුව Makni Sadeak, make a certain way the name, Colossoni Baganti and Tamai, Hambadota Varai Saha, me, Colombo Varai and Varai, all Dekanidas, Varayak Bavata, Patkalati and me, Yasadni Vedane, Kare Sandha, Deka, Katunaikasa, Kogala, Apana and Sekasun Kalapa Deka, Bandita Gudan Kalapa Lesa Prakashi, Patkalati and me, Yasadni Vedane, Tuna, Matala Guanto Tupola Saha, Mirija Villa, Apana and Sekasun Kalapa. Vishesha bandita kalapa kila nam kala tiyenne me gasat nivedane me nisa dan mulu lokema vishala matayak yanawa lankawen nidahas wenada kalapa ha nidahas warayawal me aanduwa geniyena weradi prakaraya karana kota gena sieluma aayojakaya akulagena yana tattwe aluten nirmanaya wenawa me boruwak mahinda rajapaksa pita patawanna yama tula samastha lankawaye apanayana sekasun kalapa kramaye kadawattanna tamai hadanne Ekanisa, Itam, make a Jatika Prasnia, Mokadame Parliament to a kicking out of Madagan, the Parliament to Velaopa Vichikarla. Ekanisa, the Antar Jatika was same Prasnaka Ratagan Hilatino. Tenisa, Butumaget, Taudan, Yumukalame, Prasnia, Matukarana, then Nitne, Parliament to Atulid. Gained that baby, a certain medini. Metivorutne, making Kerlati, Nikolosuni Vaganti, Hambator Varaya, Varaya.
Thank you very much. Second round.
I think any sort of Vaga give you to handwork with theatre. May Rate, may or Hakin, Api Abioga Karno, Puluana make a sentiment in Avalangu Karno again.
Second round. Honorable Patma Udesh on the Kunasagara. Anuva. Honorable Vela Kumar. Anuva. Jayendra Samaravira. Anuva. Tusara Indulin Amarasena. Anuva. Honorable Mohammed Nasir. Anuva. Honorable Isaac Raghuman, Anuva.